ගරු අශෝක අබේසිංහ මන්ත්‍රීතුමා.
ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. අද දින මෙම ගරු සභාවේ විවාදයට ගෙනෙන්නේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන පනත යටතේ යෝජනා සහ රේගු ආඥා පනත යටතේ නියෝග කීපයක්. විශේෂයෙන්ම රාජ්‍යයක් ඉදිරියට යන්න රාජ්‍යයේ පැවැත්ම සඳහා ආදායමක් අවශ්‍යයි. ඒ ආදායම රාජ්‍ය විසින් සොයාගන්න ලබන්නේ බදු ආදායම තුලින්. රාජ්‍යයක ආදායම බදු සහ බදු නොවන ආදායම ලෙස කොටස් දෙකකින් සමන්විත වෙනවා. බදු ආදායම සාමාන්‍යයෙන් අපේ රටේ 90% වැඩි ප්‍රමාණයක් තියෙනවා. 10% හෝ ඊට අඩු ප්‍රමාණයක් තමයි බදු නොවන ආදායමක් ලෙස තියෙන්නේ. මෙම රජය දැන් බලයට පත් වෙලා මාස 8කට ආසන්න කාලයක් වෙනවා. 2015 පසුගිය පැවති රජයේ බලයට පත් වන විට අපේ රටේ රාජ්‍ය ආදායම තිබුණේ කෝටි ලක්ෂයක් බිලියන 1000ක්. අපි 2015 එම රජය බලයට පත් වෙලා 2019 ජනාධිපතිවරණය පරිදිලා මෙම රජයේ බලයට පත් වන විට 2019 වසරේ අවසානයේදී අපේ රාජ්‍ය ආදායම බිලියන 1925ක් පමණ වුණා. ඒ කියන්නේ කෝටි 192500කට ආසන්න ප්‍රමාණයක් වුණා. රාජ්‍ය ආදායම දෙගුණයක් බවට පත් වෙලා තිබුණා. විශාල වශයෙන් පසුගිය රජයට චෝදනා ආවා බදු වැඩි කිරීම තුලින් තමයි මේ රාජ්‍ය ආදායම වැඩි වුණේ කියලා. කෙසේ වෙතත් රාජ්‍යයක් පැවැත්වීමට ඉස්සරහට යන්න බෑ ආදායමක් නැතුව. අපේ රටේ 2019 වසරේ රාජ්‍ය ආදායම බිලියන 1900ක් වෙද්දී රාජ්‍ය වියදම බිලියන 4500කට ආසන්නයි. ඒ කියන්නේ කෝටි 190000ක ආදායමක් ලැබෙද්දී කෝටි 450000ක පමණ වියදමක් තියෙන රටක්. නමුත් මෙම රජයේ බලයට පත් වූවහම කලේ බදු සංශෝධන කීපයක් ඉදිරිපත් කිරීම. ඒ බදු සංශෝධන තුලින් බිලියන 600ක් කෝටි 60000ක පමණ ආදායම අහිමි වුණා. ඒ ආදායම අහිමීමත් සමගම COVID-19 වසංගත තත්ත්වය පැමිණීමත් තුළ රජයේ ආදායම සීඝ්‍ර ලෙස අඩු වෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ රජයේ මේ බලාපොරොත්තු වෙන සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරන්නේ කෙසේද? මම මුලින් කිව්වා පසුගිය දින කතා කරද්දිත් මෙවර මේ 2020 වසර තමයි අපේ රටේ නිදහසෙන් පස්සේ වැඩිම ණය ගන්න වසර බවට පත් වෙලා තියෙනවා. අපි 2019 ඔක්තෝබර් මාසේ 20 වෙනිදා ගෙනාපු අතුරු සම්මත ගිණුමෙන් කෝටි 72000ක් බිලියන 720ක් ණය ගන්න අනුමත කරගෙන තිබුණා පාර්ලිමේන්තුවේ අප්‍රේල් 30-31 වෙනිදා දක්වා. ඉන්පසුව පසුගිය දින මෙම රජය ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් බිලියන 1300ක්, ඒ කියන්නේ කෝටි 130000ක් ණය ගන්නත් එම අතුරු සම්මත ගිණුමෙම තිබුණා. තවත් වියදම් සඳහා බිලියන 750 කෝටි 75000ක් ණය ගන්නත් සම්මත කරගන්න. මේ එය සම්මත වුණා. ඒ අනුව බලද්දී කෝටි 270000ක් පමණ මේ වසර තුල ණය ගන්න බලාපොරොත්තු වෙනවා මෙම රජය. මේ සභාවේ සමහර මන්ත්‍රීවරු කතා කළා 2010-15, ඒ කියන්නේ 2005 සිට 2015 දක්වා තිබිච්ච ආණ්ඩුවල ආර්ථිකයේ හැසිරීම ඉතාමත් ප්‍රශස්ත මට්ටමේ තිබුණා කියලා. ඒකට සමහර මන්ත්‍රීවරු අලුත් මන්ත්‍රීවරු විදිහට මේ ගැන හරියට දන්නේ නැති හින්දා වෙන්න ඇති එහෙම කතා කරන්නත් ඇත්තේ. මම ළඟ සාක්ෂියක් තියෙනවා. මම මේක හැන්සාඩ් ගත කරනවා. පසුගිය රජයේ 2010-15 අතරේ හිටපු ඇමතිවරයෙක් වගේම වර්තමාන රජයේ ඇමතිවරයෙක් පත්තරයකට කියපු එකක්. මේ පත්තරේ එතුමා 2016 මාර්තු රාවේ පත්තරේ 10 මාර්තු රාවේ පත්තරේ මේක තියෙන්නේ. රනිල්ට රවීට කලින් විමල් දුටු මහින්දගේ ආර්ථික ඝාතනය. මේක මේ පත්තරේ තිබුණා. විමල් විරෝස මැතිතුමා 2013 පෙබරවාරි මාසේ 15 වෙනිදා කියනවා අපි කාවද රවට්ටන්නේ? මේ රටට අපි කියන්න ඕනේ නැද්ද 1 බිලියනයක් ණය අරගෙන රෝලක් ගහන රටක් කියලා? ඒ රෝල කවද වෙනකන් අපි ගහන්නද? කවදා හරි දවසක් එන්නේ නැද්ද ඒ රෝල ගහන්න බැරි? මේක කියලා තියෙන්නේ විමල් විරසද මැතිතුමා 2013 පෙබරවාරි මාසේ 15. එතුමාම 2013 6 වෙනි මාසේ 11 වෙනිදා කියනවා තව අවුරුදු 2ක් යනකොට විමල් වීරවංශ කිව්ව ඇත්ත කියලා මට දැන් බණින අයත් කියනවා. ඒක මම දන්නවා. ඒ නිසා මම ඔය මම බය නැතුව කියනවා, ඔය ජයසුන්දර ඔය තනතුර දාලා යන්නේ නැහැ එලේසියෙන්. යන්නේ ඊළඟට එන මිනිහෙකුටත් ඒක කරන්න බැරි තත්ත්වයකට හදලා. ඒකේ අය දෙකක් නැහැ. මම කරුණා කරලා ඉල්ලනවා මේ ටේප් එක පරිස්සම් කරලා තව අවුරුදු දෙකක් තියාගන්න. අන්න ඒ අවුරුදු දෙකකට පස්සේ මේක ඇහැල්ලා දාන්න රටටම ඇහෙන්න. දැන් අවුරුදු දෙකකට වැඩිය ගිහිල්ලා තියෙනවා. මම මේක කැන්සල් ගත කරන්නේ මේ රජයේ ඇමතිවරයෙක් 2005 10 15 රජයේ හිටිය ඇමතිවරයෙක් පසුගිය රජයේ ආර්ථික හැසිරෙව්වේ කොහොමද කියලා රටේ ජනතාවට දැනගන්න කීප එක. ඒ ටේප් එක ඇති. ඉතින් මේ වැනි තත්ත්වයක් තුළ මේ වන විට අපේ රට 2015 19 අපි රට බාර දෙද්දී තිබුණේ රාජ්‍ය ණය ප්‍රමාණය බිලියන 13000යි. ඒ කියන්නේ කෝටි 13 ලක්ෂයයි. දැන් ඒක කෝටි 14 ලක්ෂයටත් වඩා වැඩි වෙලා තියෙනවා. විදේශ ණය ප්‍රමාණය බිලියන 6500යි කෝටි 6,50,000ක් වෙලා තියෙනවා. දේශීය ණය ප්‍රමාණය බිලියන 7500ක් කෝටි 7,50,000 බවට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ මේ වසර අවසානයේදී ගෙවන ණයත් එක්ක අපේ ණය ප්‍රමාණය බිලියන 15,000 කෝටි 15 ලක්ෂයක් බවට පත් වේ. ඉතින් මේ තත්ත්වය තුළ මේ රජයේ ඉදිරියේ මේ කියන සංවර්ධන කටයුතු කෙසේද කරන්නේ? මේ සඳහා තමයි විශාල ප්‍රශ්නේ. මොවුන් මේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව 2020 අප්‍රේල් මාසේ වෙනකන් තියෙන වාර්තාවේ තියෙනවා. විදේශ ණය මේ වසර තුළ අප්‍රේල් මාස දක්වා ඩොලර් මිලියන 628ක් අරන් තියෙනවා. එයින් ඩොලර් මිලියන 500ක් චීන සංවර්ධන බැංකුවෙන්, ඒ වගේම ඩොලර් මිලියන 128.6ක් ලෝක බැංකුවෙන් අරන් තියෙනවා. ඒ වගේම මෙවර මෙම වාර්තාවේ සඳහන් වෙනවා මේ මාස 6 තුල වර්තන වියදම්, ඒ කියන්නේ පඩි ගෙවන්න බිලියන 750 සිට බිලියන 820 දක්වා බිලියන 70කින් වර්තන වියදම් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන එක බිලියන 750 සිට බිලියන 820 දක්වා බිලියන 70කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය ආයෝජන, රජයේ පුලවරා කියනවා රටේ සංවර්ධනෙට මුදල් වෙන් කරනවා කියලා. නමුත් රාජ්‍ය ආයෝජන 2019 වසරේ පළවෙනි මාස 6 තිබුණේ බිලියන 212යි.
ඔබතුමාට තවත් විනාඩි දෙකක්.
බිලියන 118 දක්වා අඩු වෙලා තියෙනවා. රාජ්‍ය ආයෝජනත් අඩු වෙලා තියෙනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මෙවර අයවැය හිඟය 2020 වසරේ අයවැය හිඟය 10%ටත් වඩා වැඩි වෙයි කියලා අපි හිතනවා. පසුගිය වසරේ 7.57%ක් තිබුණා. අපි හිතනවා 10%කටත් වඩා වැඩි වෙයි කියලා. රටක යහපැවැත්මට, රටක හොඳ ආර්ථිකයක් පැවැතෙන්න නම් අයවැය හිඟය 5%ට වඩා අඩු වෙන්න ඕනේ. නමුත් මේ වසරේ 2020 වසරේ ලෝක පුරෝගතනයත් අනුව බලද්දී, ඒ වගේම අනිත් රටවල් එක්ක සංසන්දනය කරද්දී අපේ රටේ විශාල අයවැය හිඟයක් 10%ක පමණ තියෙනවා. ඒ වගේ මේ හැම වෙලාවෙම මේගොල්ලෝ කියන එකක් තමයි මම දැක්කා. අපේ රටේ ආර්ථික වර්ධන වේගය පසුගිය රජයේ අපේ රජයේ කාලේ ඉතා අඩු වෙලා තිබුණා කියලා. නමුත් ඔවුන්ගේම මේ වාර්තාවේ මාස 6 වාර්තාවේ තියෙනවා මෑත වසරවලදී ලෝක ආර්ථික වර්ධනය මන්දගාමී වී ඇති අතර එම වර්ධනය 2017 3.3%. ඒගොල්ලෝ පිළිගන්නවා ලෝක ආර්ථික වර්ධනය අඩුවක් තිබුණා තියෙනවා. ඒතර ඒක තමයි අපේ රටටත් බලපාලා තිබුණේ. ඒ ගැන කතා කරන්නේ නැහැ. එහෙම කතා කරන්නේ නැතුව තමයි මේ ගැන කතා කරන්නේ. ඒ වගේම තවත් එකක් තියෙනවා ආනයන අපනයන අතර ආනයනේ නතර කරලා තියෙනවා. ආනයන නතර කරද්දී මේ වාර්තාවේම රජයේ වාර්තාවේම තියෙනවා ආහාර හා පාන වර්ග ආනයනේ වියදම ඇමරිකන් ඩොලර් මිලියන 561.2ක් දක්වා 25.23%කින් වැඩිවීම සහ එළවලු ආනයන වියදම ඇමරිකන් ඩොලර් මිලියන 145.6ක් දක්වා 57.3%කින් වර්ධනය වෙලා. එතකොට ආනයනේ නතර කෙරුවත් එළවලුත් ආනයනය කරලා තියෙනවා. පසුගිය මාස 6 තුල ඩොලර් මිලියන 148. ඉතින් මේ තත්ත්වය තුළ මෙම ආනයනේ පාලනය කිරීම තුළින් මේ වෙනට විශාල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් විදිහට අපේ ප්‍රදේශයේ මෝටර්සයිකල් කර්මාන්තයේ තියෙනවා දැන් විශාල ප්‍රමාණයක රැකියා නතර වෙලා තියෙනවා. මෝටර්සයිකල් ගෙන්න ණයක නතර කිරීම තුළ විශාල ප්‍රමාණයක රැකියා නතර. මේ රැකියා නතර වීම තුළ 106%කට වැඩි ප්‍රමාණයක් දැන් රැකියා නැති වෙලා තියෙනවා. එහෙම තුල කොපමණ රැකියා ලබා දුන්නත් මේ ලක්ෂ 5000 රැකියා නොමැති වීම විශාල ප්‍රශ්නයක්. ඒ නිසා මම රජයෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳ සලකලා බලන්න. අජිත් නිවාඩ් කබ්බල් මැතිතුමාගෙන් අහන්න ඕනේ මුදල් රාජ්‍ය මැතිතුමාගෙන් එතුමා මේකට එකඟද මේ ආනයනය විශාල වශයෙන් නතර කරලා තිබෙනෙක් ගැන. ආර්ථිකය ගෙනියන්න පුළුවන්ද ආනයනය මෙහෙම නතර කරලා. ඒ නිසා මම මේ අවස්ථාවේදී පැහැදිලිව කියනවා මේ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය තුල ඉදිරි වර්ෂ කීපය තුල මේ රට විශාල ප්‍රශ්නයක් ඇති වෙන බව. බොහොම
ස්තුතියි. රොජමාඩි ස්තුතියි. ගරු මොහොමඩ් සමීල් මන්ත්‍රීතුමා විනාඩි 6ක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම නවවෙනි පාර්ලිමේන්තුවේ මගේ පළමු කතාව කිරීමට ලැබීම ගැන මම සන්තෝෂයටපත් වෙනවා. ඒ වගේම මේ සඳහා අවස්ථාව ලබා දුන්නු ජාතික නිදහස් පෙරමුණේ නායකතුමාත්, ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් සියලුම දෙනාටත්, ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, සිරිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒ සියලුම දෙනාටත්, මේ වටේ ඡන්දේ පාවිච්චි කරපු ඡන්දදායකයන් සියලුම දෙනාටත් මගේ අවංක ආදර ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම අපි අද මේ විවාදයේදී මේ ලෝකෙම දැවැන්ත අභියෝගයකට මුහුණ දීලා තිබෙනවා කොරෝනා වසංගත තත්ත්වය. අපි මේ පාර්ලිමේන්තුවේ මම දැක්ක ගොඩාක් කතාවල විශේෂයෙන් විපක්ෂය ඉදිරිපත් කරන්නේ කොරෝනා වසංගතයට කලින් ඔවුන් මුහුණ දීපු ලෝකේ, අපි හිටපු ලෝකේ ප්‍රශ්න ගැන කතා කරපු විපක්ෂයම තමයි අද කොරෝනා වසංගතයෙන් පස්සෙත් මේ ප්‍රශ්න දිහා ඒ ආකාරයෙන්ම කතා කරන ස්වරූපයක් තමයි අපට දකින්න තිබෙන්නේ. COVID-19 එන්න කලින් තිබුණු ලෝකයත්, COVID-19 පසු තිබෙන ලෝකයත් ඉතාම පැහැදිලිව වෙනස්ව තිබෙන ලෝකයක්. අද ලෝකය නව සාමාන්‍යකරණයට ලක්වෙමින් තිබෙනවා. ඒක 100%ක් අවසන් නැහැ. මේ නව සාමාන්‍යකරණයට ලක් වුණු රටවල් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්න රටක් වශයෙන් අපට හැකියාව ලැබුණා. ඒක අතිගරු ජනාධිපතිතුමා දියත් කරපු වැඩපිළිවෙලත්, ඒ වගේම වත්මන් ආණ්ඩුව, ත්‍රිවිධ හමුදාව ඇතුළු සමස්ත රාජ්‍ය සේවය සහ නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍යයෙන් පෝෂණය වෙච්ච ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපි සියලු දෙනා කරපු මේ මහඟු කැපකිරීම් වල ප්‍රතිඵලයක් වශයෙන් අපට පුළුවන් වෙලා තිබෙනවා රටක් වශයෙන් අදේ අභියෝගය ජයග්‍රහණය කරලා නව සාමාන්‍යකරණයට ලක්වුණු ලෝකයේ ඉදිරි පෙළ රටක් වශයෙන් අපේ සාමාන්‍ය කටයුතු කරගෙන යන්න තත්ත්වයක් අද අපිට ඇති කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. හැබැයි මේ ලෝකයේ ඇතුළේ ලෝකෙම අද මුහුණ දෙන දැවැන්ත අභියෝග ගණනාවක් තිබෙනවා. ඒ අභියෝගය අපට ආපස්සට හරවලා ඒ අභියෝග නොදැක්කාසේ යන්න අපට බෑ. අපි මේ ලෝකයේ වසංගතය ඇතුළේ ලැබුණු ජයග්‍රහණ ඒක අඩිතාලමක් බවට පත් කරගෙන අපි රටක් වශයෙන් කල්පනා කරන්නේ, ආණ්ඩුවක් වශයෙන් කල්පනා කරන්නේ නැවතේ වසංගතය ඇතුළේ ලබාගත් අත්දැකීම් මේ ජයග්‍රහණ තුලින් අපේ අනාගතය සකස් කරගන්නේ කෙසේද කියන එක තමයි අපි මුහුණ දීලා තිබෙන අභියෝගය. අපිට පහුගිය 2019 නොවැම්බර් 16 වෙනිදා රට බාරගනිද්දි ජනාධිපතිතුමාට බාරගන්න සිද්ධ වුණේ සුවපහසු ශ්‍රී ලංකාවක් නෙවෙයි. මේ කට්ටිය කියපු ආකාරයෙන්, අද විපක්ෂයේ අය කතා කරන ආකාරයෙන් ඉතාම ආර්ථික වශයෙන් ශක්තිමත්, සමාජීය වශයෙන් ශක්තිමත් රටක් නෙවෙයි. අපි බාර දුන්නේ එහෙම රටක්. අපි බාර දුන්නේ දැවැන්ත ශක්තිමත් රටක්. නමුත් අපට ඒ රට නැවත ලබා ගන්න හැකියාව ලැබුණේ නැහැ.
ඔබතුමාට තවත් විනාඩි දෙකක්.
ඔව්, ඒ වෙනුවට පාස්කු ප්‍රහාරය එල්ල වෙලා, ඒ වගේම ආර්ථිකයේ දැවැන්ත කඩා වැටීමකට ලක් වෙලා, අනික් පැත්තෙන් කෝවිඩ් වසංගතයක් ඇවිල්ලා ඒ ඇතුලේ දැවැන්ත ආර්ථික කඩා වැටීමකට ලක් වෙලා තමයි අපිට මේ රට බාර ගන්න සිද්ධ වුණේ. අද ලෝකයේ ගමනාගමන සේවය 17.22 අතර ට්‍රිලියන 1ක ප්‍රමාණයකින් කඩා වැටලා තිබෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය නිසා රැකියා අහිමිවීම ලෝකයේම මිලියන 50කට වැඩි ප්‍රමාණයකට රැකියා අහිමිවීම සිද්ධ වෙලා තිබෙනවා. ආසියාව ඇතුළේ එක මිලියන 30කට වැඩි ප්‍රමාණයක්. යුරෝපයේ මිලියන 7කට වැඩි ප්‍රමාණයක්. අපි දන්න විදිහට ඇමරිකා එක්සත් ජනපදයේ කෝටි 6කට ආසන්න ප්‍රමාණයකට රැකියා විමුක්තියක් ඇති වෙලා තිබෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇතුළේ මේ රට ගොඩනැගීම සඳහා ජනාධිපතිතුමා ඉතාම දූරදර්ශීව කල්පනා කළා. මේ රටේ ග්‍රාමීය නිෂ්පාදන, මේ රටේ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන,
අපනායනය කුෂිකර්ම අන්තය මේ හැම ශේත්‍රයක්ම ඉලක්ක කරගෙන රාජ්‍ය අමාත්‍යංශ සහ අමාත්‍යංශ නිර්මාණය කළා තිබෙනවා. ඒ හරහා මේ හැම ශේත්‍රයක්ම ජීවයක් දීලා පණ දීලා මේ ශේත්‍රයන් නගා සිටුවීමේ අභියෝගයක් තමයි අපි කරගහලා තිබෙන්නේ. අපි දන්නවා විශේෂයෙන්ම තීරණ ගණනාවක් අපට ගන්න සිද්ධ වුණා. මේ අද අපි කතා කරන ගැසට් නිවේදන හරහා ආපු ඒ බදු සංශෝධන ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණේ මේ රටේ ආනයන සීමා කරලා මේ රටේ දේශීය කර්මාන්තකරුවන්ව ශක්තිමත් කරලා නගා සිටවලා මේ රටේ දේශීය කර්මාන්තය, දේශීය ව්‍යවසායකයන්, දේශීය කෘෂිකර්මාන්තයන් නගා සිටුවීමට අවශ්‍ය වැඩපිළිවෙල දියත් කිරීම සඳහා තමයි අපට අවශ්‍ය වුණේ. ඒ නිසා අද මේ නව සාමාන්‍යකරණය වුණු ලෝකයේ ඇතුලේ ඉතාම පැහැදිලිව රටක් වශයෙන් අපි ඉදිරියට යමින් තිබෙනවා. මොකද චීන කියමනක් තියෙනවා, කොස්ස අතින්ගෙන අතුගාන්නට ඔබ ඉගෙන ගත යුතුය, සුලම් පාරක් විත් දූවිලි ඉවතගෙන යාවියයි විශ්වාස කිරීම නිෂ්ඵලය කියලා. ඒ නිසා අපි හැමදාම වෙනත් රටවල ආධාර බලාපොරොත්තුෙන් හිටියා. දැන් අපි අපේ රට ගොඩනැගීම සඳහා සියලු ජාතීන් එකට ඒකරාශි වෙලා මේ රට ගොඩනැගිය යුතුයි. ඒ සඳහා හොඳම වටපිටාවක් දැන් සකස් වී ඇතයි කියලා විශ්වාස කරමින් ඒකට හැම දෙනාම අපි ඒකරාශි වෙමු, අත්වල් බැඳගනුමි කියලා යෝජනා කරමින් මම මගේ වචන ස්වල්පය හමාර කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතිමන්තතුමා. ගරු පාර්ලි චම්පක රණවක මන්ත්‍රීතුමා විනාඩි 11ක්.
ගරුණීය කතානායකතුමනි, ඊයේ තදත් අපි විවිධ බදු පනත් පිළිබඳව ඒවා අනුමත කර ගැනීම සඳහා ගරු මුදල් ඇමතිතුමා මේ පාර්ලිමේන්තුවට යෝජනාවලියක් ගෙනල්ලා තියෙනවා. මේකේ පසුබිම තමයි 2019 දෙසැම්බර් පළවෙනිදා ඉඳන් රටේ ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහායි කියමින් ධනපතියන්ට දැවැන්ත බදු සහන දෙන වැඩපිළිවෙලක් නව රජයේ ජනාධිපතිවරයා ගෙනාවා. ඒක පිටිපස්සේ තියෙන්නේ ඉතාම පැහැදිලි විදිහට නිතර කතා කරන නව ලිබරල්වාදී දර්ශන. හැකි තාක් දුරට බදු අඩු කරලා ධනය හිමි පිරිස්වලට ඒ ධනය වියදම් කරන්න අවශ්‍ය වටපිටාව සැකසීම තමයි නව ලිබරල්වාදයේ පදනම. ඒ නව ලිබරල්වාදයේ මූලධර්මය තමයි දෙසැම්බර් පළවෙනිදායේ බදු පනත් වලින් ක්‍රියාත්මක වුණේ. හැබැයි අපි එකක් මතක තියාගන්න ඕනි, මේ නව ලිබරල්වාදී පනත් හෝ ඒවා වෙනත් ආකාරයකට හෝ බදු පනත් ගෙනේනවා නම් ඒ වගේම විශේෂයෙන්ම අප්‍රේල් 30 වෙනිදා සිට ඒ වගේම සැප්තැම්බර් පළවෙනිදා දක්වා කාලය තුල කරන ලද මුදල් වියදම් සහ මේ සියලු දේ මේ පාර්ලිමේන්තුවේ අනුමත විය යුතුයි. මේ පාර්ලිමේන්තුවට තමයි මේ බලය දීලා තියෙන ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය. එතකොට එදා සිට ඒ ගිය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වෙච්ච බදු පනත් දැන් තමයි නීත්‍යානුකූල කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. එදා අපේ පාලනයේ සමයේ 2015-19 කාලේ මේ ක්‍රියාවලියම කරන්න ගියාම උසාවියට ගිහිල්ලා මේ ඇත්තෝ කිව්වා මේක නීති විරෝධී කියලා. එහෙමනම් අද අපිට ප්‍රශ්නයක් පැන නැගෙනවා, මේ මාස 10කටත් අධික කාලයක් අනුගමනය කර වූ බදු ප්‍රතිපත්තිය, ලබා ගන්නා ලද බදු ප්‍රමාණය නීත්‍යානුකූලද නැද්ද කියන ප්‍රශ්නය. ඒ වගේම අප්‍රේල් 30 වෙනිදා සිට සැප්තැම්බර් 1 වෙනිදා දක්වා පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ජනාධිපතිවරයාගේ විධානයකින් 153 යටතේ කරන ලද වියදම් නිත්‍යානුකූලද නැද්ද කියන ප්‍රශ්නේ. එතකොට මේවා පැහැදිලිවම නීති විරෝධී ක්‍රියාවලියන් බව කියන්න ඕනේ, ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් බව කියන්න ඕනේ. මේ නොසැලකිල්ල නිසා සිදුවෙච්ච දෙයක්ද, නොදන්නාකම නිසා සිදුවෙච්ච දෙයක්ද, නැත්නම් මේ පාර්ලිමේන්තුව ගණන් නොගෙන කරන දේශපාලන උද්දච්චකම නිසා සිදුවෙච්ච දෙයක්ද කියන එක අපි විමසා බලන්න ඕනේ. කවරාකාරයෙන් සිද්ධ වුණත් සිදුවී තිබෙන ආදර්ශය ඉතාම නරක ආදර්ශයක්. රජයක් විසින් බදු වෙනස් කරනවා නම්, බදු වල තියෙන නියමයන් වෙනස් කරනවා නම් ඒවා පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත් නොවි ජනාධිපතිවරයාගේ විධායක බලයකින් ක්‍රියාත්මක කිරීමට ලබා දෙන පූර්වාදර්ශය ඉතාම භයානක ව්‍යසනකාරී ක්‍රියාවලියක් බව ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම අපිට ඇහෙන්න තියෙන කාරණයක් තමයි 2010-15 ඇතුලේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලැබුණා 6.7%. ණය ප්‍රමාණය දළදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව අඩු කළා. පොලි අනුපාතය පාලනය කළා. ඒ වගේම ඩොලරයට සාපේක්ෂව ඒ රුපියල් අව ප්‍රමාණය වීම පාලනය කළා කියලා. හැබැයි ඒක කළේ කොහොමද? ඒක කළේ ණයවර බුබුලක් මගින්, ක්‍රෙඩිට් බබල් එකක් මගින් ඒක කළේ. විදේශ රටවලින් ඉතා අධික පොලියට විදේශ වෙළඳ පොලින් ගත්ත ඒ දවැන්ත ණය හරහා තමයි ඒ ණය බුබුල මගින් ඉදිකිරීම් බුබුලක් ඇති කරලා ඒ ඉදිකිරීම් බුබුල හරහා තමයි මේ කෘතිම ආර්ථික වර්ධනය ගෙනාවේ. ඒ ණය බුබුල පිපුරුනේ 2013 දී. ඒ ණය බුබුල 2013 දී පිපිරීමේ ප්‍රතිඵලයක් හැට තමයි 100%ට ආර්ථික වර්ධන වේගය වැටුනේ. අනිත් පැත්තෙන් උතුරු හා නැගෙනහිර දෙපළාත ත්‍රස්තවාදීන්ගේ මුදාගත්තට පස්සේ ඒවා අපේ රටේ ආර්ථිකයට එකතු වීම නිසා 2010-11 වර්ෂවල ආර්ථික වර්ධනයක් සිදු වෙච්ච බව අපි සියලු දෙනා පිළිගත යුතුයි. එතකොට අපේ රජයට 2015-19 රජයට සිද්ධ වුණේ මොකද්ද? මේ දවැන්ත ණය බුබුල පිපිරියාම නිසා රට බංකොලොත් භාවයේ මුවවිලට වැටලා තියෙන වෙලාවේ අපට සිද්ධ වුණා ඒක පාලනය කරන්න. අපේ රටේ ආර්ථිකය අපි ප්‍රශස්ත විදිහට රනිල් වික්‍රමසිංහ මහත්තයා පාලනය කළා කියලා අපි කියන්නේ නැහැ. නමුත් අඩු ආර්ථික වර්ධනයක් එක්ක රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ low growth stabilization මෙන්න මේ ප්‍රතිපත්තිය මත ක්‍රියා කරන්න අපට සිද්ධ වුණා. ඒ නිසා අපි අඩු ආර්ථික වර්ධනයක තියාගෙන රට බංකොලොත් නොවි පවත්ව ගන්න ක්‍රියාත්මක කළා විතරක් නෙවෙයි 2014 තිබුණු රාජ්‍ය ආදායම 2019 වෙනකොට දෙගුණයකින් වැඩි කරන්න බිලියන 10 සිට බිලියන 20 දක්වා වැඩි කරන්න අපි ක්‍රියා කළා. නමුත් මේ ධනපතියන්ට දීපු බදු සහනය නිසා මොකද වුණේ දෙසැම්බර් මාසේ පළවෙනිදා? මේ රාජ්‍ය ආදායම හරියට භාගකින් කඩා වැටිලා අද රුපියල් බිලියන 10 ප්‍රමාණයට වැටිලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් බොරු සුරංගනා කතා ගැන කතා කරලා වැඩක් නැහැ. රට වැඩබිමක් කරන්න යන අය, අධිවේගී මාර්ග අතනින් මෙතනින් හදන්න යන අය, මේ කිසිවක් ඊළඟ අවුරුදු 2-3 දී සිදු කිරීමට හැකි රාජ්‍ය මූල්‍ය තත්ත්වයක් නෙවෙයි අද තියෙන්නේ. අද තියෙන්නේ රටේ ආදායමෙන් ආණ්ඩුවට ගෙවිය යුතු ණයේ පොලිය මේ පාර බිලියන 900ක්, ඒ පොලියවත් ගෙවා ගන්න බැරි පාලනයක් තමයි අද අපිට ඉතුරුලා තියෙන්නේ. මම බොහොම පැහැදිලිව කියන්න ඕනි, විශේෂයෙන්ම අද තත්ත්වය ගත්තට පස්සේ 2010-14 කාලේ විදේශ ණය ගෙවීම් තිබුණේ ඩොලර් බිලියන 2ක සීමාවේ සාමාන්‍ය. 2015-19 ඩොලර් බිලියන 4 දක්වා ඒක ඉහළ ගියා. 2020 ඉඳන් දැන් අද අපිට මුන් දෙන්න වෙලා තියෙන්නේ රටක් හැටියට ඩොලර් බිලියන 6කට. 2024-25 වෙනකොට ඩොලර් බිලියන 10ක ණය ගෙවන්න වෙනවා විදේශ වෙළඳ පොලින් ගත්ත. එතකොට මේ ණය කාගේද? මේවා විශේෂයෙන්ම 2010-14 ඔය ආර්ථික ඝාතකයෝ, සුදු කරපටි අපරාධකාරයෝ කියලා නම් කරපු පිරිස් මේ රටේ ආර්ථිකය යොමු කිරීමේ වැරදි ප්‍රතිඵලයට තමයි අද රටටම වන්දි ගෙවන්නලා තියෙන්නේ, එම රජයට වන්දි ගෙවන්නලා තියෙන්නේ මේ தත්වෙට. එතකොට මේ தත්වය යටතේ මොකද අද සිද්ධ වෙන්නේ? අද අපේට විදේශ වෙළඳ පොලෙන් ණය ලබා ගැනීමේ හැකියාවක් නැහැ. අද ප්‍රධාන අන්තර්ජාතික මූල්‍ය ඒ අංකකරණය, එහෙම නැත්නම් රේටින් එක නියම කරන ආයතන තුනම අපිව වට්ටලා තියෙනවා B ඍණ ගණයට. තව එකක් පහලට වැටිච්ච හැටි අපි C ගණයට වැටෙනවා. තවත් එකක් පහලට වැටිච්ච හැටි අපි D ගණයට, එනම් ඩිෆෝල්ට් ගණයට වැටෙනවා. එහෙනම් මේ ඉදිරි කාලය තුල මම බොහොම පැහැදිලිව අපේ ගරු මුදල් ඇමතුමාට කියන්නුනේ, එතුමා මෙතන නැති වුණත් මේ රටේ අභියෝගය රට බංකොලොත් නොවි ඉදිරියට යාම මිසක් කට වාචාලකමට රට මෙච්චර වර්ධනයක් ලබා ගන්න අච්චර අධිවේගී මාර්ග හදනවා, මෙච්චර සංවර්ධනයක් කරනවා කියන එක නෙවෙයි. අද තියෙන විශාලතම බරපතලම අභියෝගය තමයි ඉතා සුළු වර්ධනයක් හෝ පවත්වාගෙන අපි කෙසේද රට බංකොලොත් නොවි ඉදිරියට ගෙනියන්නේ කියලා. මේ වසරේ කොවිඩ් එක නැතුවත් අපේ වර්ධන වේගය ඍණ 1.6යි පළවෙනි මාස 3. මේ සැප්තැම්බර් 15 වෙනිදාට හරිනම් සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊළඟ මාස 3 වර්ධනය ලබා දෙන්න ඕනි. ඒක ඍණ 10ට ආසන්නයි අපට තියෙන වාර්තා අනුව. ඒ අනුව මේ වසරේ සමස්තයක් ලෙස ආර්ථික ඉතිහාසයේ පළවෙනි වතාවට ඍණ 6ක ආර්ථික වර්ධනීය බිඳවැටීමක් තියෙනවා. ඒක ලබන වසරටත් ගමන් කරනවා. එහෙනම් අද අභියෝගය තමයි කෙසේද මේ ඍණ ආර්ථිකය යාන්තමින් හෝ ධන කරගෙන මේ තියෙන දවැන්ත ණයකන්ද ගෙවාගෙන රට බංකොලොත් භාවයෙන් මුදාගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන එක. හැබැයි ඒකෙදි අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපය අපට ඉතාම වැදගත්. අපි ප්‍රව්‍යස්ථාවට අනුකූල නොවන ආකාරයට නම් මුදල් වියදම් කරන්නේ, නීතියට අනුකූල නොවන ආකාරයට නම් මුදල් කළමනාකරණය කරන්නේ, අපි කටයුතු කරන්නේ ඒ ආකාරයට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදියේ ඒ දැනටමත් ඉවත් වෙන බව වුන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව අපට එදා ඉඳන් උදව් කරපු ජයික ආයතනය, මෙවැනි ආයතන ගණනාවකින් අපි ඉවත් වීම විසින් අපට සිද්ධ වෙන්නේ මොකද්ද? අපි මේ ඉතා සීග්‍රයෙන් මේ ඇති කරලා තියෙන වාතාවරණයක අපේ බංකොලොත් භාවය වැඩි දියුණු කර ගැනීමක් කරා ගමන් කිරීම තමයි සිදුවෙමින් තියෙන්නේ. ඒ නිසා මතක තබා ගත යුතුයි, අපි නිදහස් රටක් හැටියට අපි අවුරුදු 70ක් ණය ගත්ත විවිධ ආණ්ඩු, හැබැයි කිසිම ආණ්ඩුවක් ණය ආපසු ගෙවීම පැහැර හැරියේ නැ බංකොලොත් වීම පැහැර හැරියේ නැ ඒ නිසා මම විවෘතව අද මේ පාර්ලිමේන්තුවේ කියනවා හැකිනම් ඔය කියන ඔක්කොම ආර්ථික ඔස්තරලා එකතු වෙලා පුළුවන් නම් මේ ඉදිරි අවුරුදු දෙක 21 22 පුළුවන් නම් ණය ආපසු ගෙවීම පැහැර නොහැර පැහැර හරින්නේ නැතුව කරගෙන යන්න කියලා අපි කියනවා වෙන මොකුත් අපිට අවශ්‍ය නැහැ ඔය ලොකු සංවර්ධන කතාවත් ඒ වගේම ආදායම් වියදම් කතාවත් මොකුත් අවශ්‍ය නැහැ ණය ගෙවීම පැහැර හැරින් නැතුව පුළුවන් නම් මේ අවුරුද්ද එක කරන්න කියලා මම විරුද්ධ අභියෝගයක් කරනවා ඒ මොකද මේ රට බංකොලොත් වුණොත් ඒක ආණ්ඩුවට විතරක් නෙවෙයි විපක්ෂයටත් මේ රටේ මුළු සමස්ත මහජනතාවට බලපානවා අපි දන්නවා රටවල් බංකොලොත් වීමේ භයානක ප්‍රතිඵල දැනට රටවල් 10ක් මේ බංකොලොත් භාවයේ මුව විටට පැමිණලා තිබෙනවා කියලා ජාත්‍යන්තර ආයතන කියනවා එයින් එකක් තමයි අපේ රට මේකට මේ පරණ ආණ්ඩුවට කෑ ගහලා වැඩක් නැහැ අපේ ආණ්ඩුව යම් ස්ථාවරත්වයක් කොච්චර වැඩි තිබුණත් ස්ථාවරත්වයක් ගෙනාවා මූල්‍ය ස්ථාවරත්වයක් ඒ මූල්‍ය ස්ථාවරත්වය අර කරපු දැවැන්ත බදු සහන ලබා දීමේ ප්‍රතිපත්තිය මත ඔය ගෙනාවු ඉකොනොමික් ස්ටිමියුලයිස් පැකේජ් කියන එක හරහා ධනපතියන්ට ලබා දුන්නේ බදු සහනේ ජනතාවට ලබා නොදීම නිසා
විනාඩි දෙකක් තියෙනවා
ඒක බිඳ දමාගෙන තිබුණා ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියන්න ඕනි අපේ රජයේ යටතේ කවුරු මොනවා කිව්වත් මේ රටේ ප්‍රාථමික ශේෂය ඉතිහාසයේ ප්‍රථම වතාවට 1954 න් පස්සේ ධන කරගත්තා ඒ කියන්නේ ණයයි පොලියයි ගෙවන්නේ නැතුව සෙසු සංවර්ධන කටයුතු රජයේ ඉදිනදා වියදුණුත් පියවා ගන්න පුළුවන් ආණ්ඩුවක් තමයි අපි බාර දුන්නේ අද අඩුතරමින් ණයේ පොලියවත් ගෙවා ගන්න බැරි ආණ්ඩුවක් බවට ඒක පරිවර්තනය කරගෙන තියෙනවා ඒ නිසා කනගාටුවෙන් වුණත් අපි ප්‍රකාශ කරන්න ඕනේ මේ ඉදිරි කාලයේදී රට බංකොලොත් වෙන්න යන්නේ මේ අවුරුද්ද දිව්වේ මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති හයියකින් නෙමෙයි අපේ රජයේ කාලේ අර ඉන්ද්‍රජිත් කුමාරස්සාමි මැතුමත් මංගල සමරවීර මහත්තයත් එකතු කරපු ඩොලර් බිලියන 7.2ක සංචිත වියදම් කළ තමයි මේ අවුරුද්ද දිව්වේ හැමදාම අපිට අපේ ආනයන තහනම් කරලා ඒවට අවශ්‍ය සම්බාධක පනවල බෑ ඒ වගේම මේ දේශීය ආර්ථිකය ගොඩනගනවයි කියලා මේ රටේ මේ දරුවන්ට මැටි වලින් කැට හදලා කැටවලට ඉතුරු කරන්න පුරුදු කරන්න කතා කරනවා වගේ විහිළුවක් නෑ අද ලෝකේ තියෙන 70 දශකේ නෙවෙයි කැටවලට සල්ලි එකතු කරන අද තියෙන්නේ බිට්කොයින් යුගයක් ක්‍රිප්ටෝකරන්සි යුගයක් ඒ ක්‍රිප්ටෝකරන්සි යුගයේදී බිට්කොයින් යුගයේදී මේ කැටවලට සල්ලි එක්තු කරන්න මැටියම ටිකක් හදන එක නෙවෙයි කරන්න ඕනේ ඒ නව යුගයට ඒ තාක්ෂණ යුගයට ගෙනියන්න පුළුවන් රටක් හදන්න කරයි අවශ්‍ය වෙන්නේ ඒ නිසා මේ රට මේ බංකොලොත් භාවයෙන් මුදා ගන්න නම් ප්‍රජාතන්ත්‍රවාදයේ රටට අවශ්‍යයි රටේ දේශපාලන ප්‍රතිරූපයේ ලෝකයේ තුල ස්ථාපිත කිරීම අවශ්‍යයි ඒ වගේම ආර්ථික ඝාතකයෝ මේ රට මෙතෙන්ට වට්ටපු ආර්ථික ඝාතකයෝ හා සුදු කරපටි අපරාධකාරීන්ගෙන් මේ ආර්ථිකය රටේ රටට ආදරය කරන දේශීය ආර්ථිකය ගොඩනගන්න පුළුවන් ජාත්‍යන්තර කළමනාකාරීත්වය දන්න ඒ වගේම රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ගොඩනගිය හැකි පත්තකට මේ බලය ලබා දීම අවශ්‍යයි ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා මේ ඉදිරි අවුරුද්දක හැකිනම් 2019 යහපාලන ආණ්ඩුව ලබා දීපු ඒ දල දේශීය නිෂ්පාදනය පුළුවන් නම් අරගෙන ගෙනියන්න කියලා අපි අභියෝග කරනවා ඒ වගේම රටේ ණය නැවත ප්‍රතිව්‍යුහගත නොකර හැකිනම් මේ අවුරුද්දක ගෙනියන්න කියන අභියෝගෙත් අපි කියනවා ඒ නිසා
අපිට
ඒ ක්‍රියාදාමය කරනවා ඒ වගේම අපි බොහොම පැහැදිලි විපක්ෂයක් හැටියට කියනවා මේ රට බංකොලොත් වෙනවට ඒක ආණ්ඩුවට කියලා සැප ගන්න අපි සූදානම් නැහැ මේ රට බංකොලොත් නොවි පවත්වා ගැනීම සඳහා මේ රට වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් ඒ කැපකිරීම කිරීමටත් අපි සූදානම් බව වගකීම් විපක්ෂයක් හැටියට ප්‍රකාශ කරමින් මම නිහඬ වෙමි.
ස්තුතියි. ගරු වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා විනාඩි 6ක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2005 ඉඳලා 2019 දක්වා මේ රටේ පැවති ආණ්ඩුවල ඇමතිකම් දරපු ඒ ගත්ත හරි හෝ වැරදි තීන්දුව වලට අත උස්සලා එකඟතාවයේ පළ කරපු ඒ හැම තීන්දුවකටම වක් කියන්න ඕන අමාත්‍යවරයෙක් කතා කරලා ඉවරුණාට පස්සේ හිටපු අමාත්‍යවරයෙක් කතා කරන්න ලැබීමත් වාසනාවක් කොට සලකනවා. මොකද එතුමායි කතාවේ සඳහන් වුණා පහුගිය කාලේ 2015ට කලින් තිබිච්ච ආණ්ඩුවල අඩුපාඩු පහුගිය ආණ්ඩුවේ හොඳකම ඒ කාරණා දෙකේදීම එතුමා නියෝජනය කරපු ආණ්ඩු දෙකක් ඒ කාල සීමා තුළ තිබුණේ. ඒක නිසා මම ඒ කාරණා ගැන කතා කරන්න යන්නේ අද මේ උත්තරතර සභාවේ ඉතාමත් වැදගත් කාරණාවක් කතා බහ කරනවා. අපේ රටේ ආර්ථික දේහය ශක්තිමත් කරන බදුව පිළිබඳව කාරණාව අපේ තියෙන ප්‍රධාන ආදායම් මාර්ගෙ වෙච්ච බදු ආදායම් මාර්ගය ඒකෙදී ඒක බදු ආදායම් මාර්ගෙ ශක්තිමත් කරන ක්‍රමපායන් සම්බන්ධව ඒ වගේම ගත්ත තීන්දුව සහ වෙනත් කාරණා සම්බන්ධව ඊයේ දවසේත් අද දවසේත් පුළුල් සංවාදයක් සිද්ධ වුණා වෙන එනකොත් අවශේෂ කාරණා කොතෙක් කතා කරා වුණත් අද දවසේ ප්‍රධාන කාරණා බවට පත් වෙන්නේ මේ රටේ ඉදිරි අමානගතය ගැන මේ ආදායම් මාර්ග උත්පාදනය ගැන ක්‍රමවේදයන් ගැන කතා කරන ප්‍රධාන සාකච්ඡාවක් සංවාදයක් බවට. ගරු නියෝජ කතානායකතුමනි, ඕනම රටක ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්වෙන බදු ආදායම. හැබැයි මිනිස්සු විදියට ඒ රටක සංවර්ධන ක්‍රියාදාමයේදී ඒ බදු ආදායම් මාර්ගවල හැසිරීම පිළිබඳව තමයි රටක සංවර්ධනය ගැන දර්ශකයන් ගැන කතා කරනකොට ප්‍රධාන කාරණාව බවට පත්වෙන්නේ. මේ බදු ආදායම් මාර්ග වර්ග දෙකක්, එකක් ඍජු බදු, අනික වක්‍ර බදු. හරනම් සිද්ධ වෙන්න ඕන වක්‍ර බදු ප්‍රමාණය අඩු වෙලා ඍජු බදු ප්‍රමාණය වැඩි වෙන එක. ඒක තමයි සිදුවේ යුත්ත. නමුත් අවාසනාවකට පහුගිය ඉතිහාසයේ මේ ගෙවිච්ච මේ විරුද්ධ ආර්ථිකයත් එක්ක ආපු ඉතිහාසය තුළ මේකේ අනිත් පැත්තට කරකඩු වෙච්ච තමයි පේන්න තියෙන්නේ. 1970 දශකයේදී මේ රටේ ආර්ථික ඉබ්ලවන්ද මහා දැවැන්ත වෙනසක් පරිවර්තන වෙනසක් සිද්ධ වුණා. ආචාර්ය අන්නම් පෙරේර මැත්තමයි දා මුදල් අමාත්‍යවරයා විදියට ඉතාම බරපතල ප්‍රබල තීන්දු ගන්න හොට පුළුවන්කම ලැබුණා. ඒකට වාස්තවික තත්ත්වයන් ජාත්‍යන්තරය තුළ තිබුණා. නමුත් ඒ තත්ත්වයන් වෙනස් කළ 70න් පස්සේ අපි හොඳයි කියලා ගඩාගෙන බදාගෙන ආපු අදරත් බදාගෙන ඉන්න මේ විවෘත ආර්ථිකය තුළ අපි කොතෙක් අසමත්ද කියන කාරණාව තමයි මේ සෑම විවාදයකම මතුවෙන කාරණා බවට පත් වෙන්නේ. මේ රට ඉස්සරහට යනවා නම් මේ බදු ආදායම් වැඩි කරගන්න ඕන කොමපායන් රාශියක් තියෙන ගරු නියෝජ කතානායකතුමනි. අපි අද කතා කරන මේ බදු ආදායම් ප්‍රධාන වශයෙන් වරාය පිළිබඳ කාරණාව, ඊයේ කතා කරපු සුරාබදු කියන කාරණාව, මේ කාරණා දෙක මොනතරම් හිස්තන් පුරවන කාරණා දෙකක් බවද කියලා කාරණාව වගේ ඉත්තන්ගේ අවධානය යොමු කරන්න ඕන. අපේ රටේ ආදායම් හරියාකාරව මේ බදුකමියන් දුල එනවද? වරාය තුළින් රටට ඇතුල් වෙන ඒ භාණ්ඩවල, එහෙම නැත්නම් අපි ආනයනය කරන භාණ්ඩවල, ඒ භාණ්ඩවලට හරි බදු අය කිරීමක් සිද්ධ වෙනවද? අද මේ රටේ දූෂිත ආයතන නාමාවලිය ලකුණු කිරීමේදී ඉහළ තැනක තියෙන ආයතනයක් බවට අද රේගු දෙපාර්තමේන්තු රේදු අධික ඒදිකවන්තුව නම් වෙලා තියෙනවා. ඒක නිසා අපේ රටේ මේ ගමන් මඟ වෙනස් කරන්න නම්, මේ යන හොඳ ගමන් මඟට ශක්තියක් ඇති වෙන්න නම් මේ රේගු දෙපාර්තමේන්තුව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕන කියන කාරණා සඳහන් කරනවා. සුරාබදු සම්බන්ධ කාරණා අපි ඊයේ දවසේ කතා කරා. සුරාබදු ආඥාපනත සහ සුරාබදු සම්බන්ධව කාරණා ගණනාව කතා කිරීමේදී අපේ රටේ අද මත්පැන් පරිභෝජනයේ දිහා බලනකොට මත්පැන් පරිභෝජනයේ මා විශ්වාසිකන්නේ අතිමහත් බහුතරයක් බදු රහිත මත්පැන් පරිභෝජනයක්. ඒ කියන්නේ හොර නිෂ්පාදන, හොර අරක්කු සහ වෙනත් නිෂ්පාදන. දැන් මේවා පාලනය කරන්න අපි අසමත් වෙලා තියෙනවා. ඒ සඳහා අදාළ දෙපාර්තමේන්තුව හරියට රාජකාරී කරනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. රාජකාරී කරන දෙපාර්තමේන්තුව හරියට මේ බදු අය කරනවද කියන කාරණාව ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා අපිට මේ වරායත් මේ සුරාබත් දෙපාර්තමේන්තුවත් මේ දෙක හරියට කළමනාකරණය කරන්න පුළුවන් නම් අපේ රටේ ආර්ථිකය මෙතනින් තවත් පිම්මක් ඉහළට සුවා තබන්න පුළුවන්. ඒක නිසා ආර්ථික කළමනාකරණයේ ප්‍රධාන ස්ථාන දෙකක්, මේ මර්මස්ථාන දෙකක් පිළිබඳව මෙතන අවධානය යොමු කරන්න ඕන. අනිත් කාරණා තමයි නියෝජ කතානායකතුමනි, අපේ මේ ඍජු බදු පිළිබඳ කාරණාව, මිනිස්සු උපයන මුදල් වලින් ආදායම් බදු වෙන්න පුළුවන්, වෙනත් කාරණා වෙලවා ඍජු අය කරන බදු පිළිබඳ කාරණාවේදී
තවත් විනාඩි දෙකයි.
කාරණාවේදී අපි මහා දැවැන්ත මුලාවක වැටලා ඉන්නවා. අහිංසක මිනිහෙක් පෙට්ටි කඩයක් දාගෙන මොන හරි ව්‍යාපාරයක් කරනවා නම් ඒකට බද්දක් අය කරනවා. ව්‍යාපාරයක් කරනවා නම්, සාධාරණ ව්‍යාපාරයක් කරනවා නම්, ඔහු ඒ කටයුත්ත හරියට කරනවා නම් ඔහුට බද්දක් අය කරනවා. සාධාරණ ව්‍යාපාරයක් කරන, නිවැරදි ව්‍යාපාරයක් කරන මිනිසුන්ට බදු අය කරා වුණාට මේ රටේ කොයිතරම් මුදල් කන්දරාවක් අපත යනවද බදු ආදායමට එකතු නොවී ඔහුන් වෙනත් ව්‍යාපාර, ව්‍යාජ ව්‍යාපාර, වංචන ව්‍යාපාර, කළු සල්ලි ව්‍යාපාර සඳහා යොමු කරනවද? ඒ නිසා කරු නියෝජ කතානායකතුමනි, මා විශ්වාස කරනවා මේ බදු ආදායම වැඩි කිරීමේදී වැඩි අවධානයක් මේ ශේෂ්ඨ සඳහා යොමු කරන්න ඕන. අපේ රටේ මේ පවතින ක්‍රමයන් තුළ අපේ රටේ සංසරණයට නැතුව මුදල් මොනතරම් ප්‍රමාණයක් විදේශගත වෙනවද? උණ්ඩියල්කම වෙන්න පුළුවන්, වෙනත්කම වෙන්න පුළුවන්. අපේ රටේ මහා දැවැන්තක කළුම සල්ලි මාපියාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ වාට වැටබැඳීම මා විශ්වාස කරන්නේ මේ කතිකාවියම තවත් එක් කොටසක් බවට පත් වෙන්න ඕන. අනිත් පැත්තෙන් බලනකොට ඍජු බදු අය කරන ශේෂ්ඨවලදී අය කළ යුතු ශේෂ්ඨ ගණනාව අපි හරියට ගණනය වෙනවද? මම මේ කාරණාව මේ වගේ සභාවක ටිකක් අවිවාදාත්මක වෙන්න පුළුවන්. මේ සභාවේ නීතිඥ මහත්වරු, වෛද්‍යවරු ගොඩක් දෙනෙක් ඉන්නවා. අපි හරියට කල්පනා කරලා බැලුවොත් මේ රටේ වෛද්‍යවරු, පෞද්ගලික ශේෂ්ඨයේ සේවය කරන වෛද්‍යවරු හරියට බදු ගෙවනවද? මේ සභාවේ වැඩි දෙනෙක් නීතිඥ මහත්වරු සමා වෙන්න, නීතිඥ මහත්වරු අද හැම්බ ගන්න සල්ලි වලින් හරියට බදු ගෙවනවද? මේ ශේෂ්ඨ දෙකම අද නිවැරදි ගණනයකට ලක් වෙලා නැහැ. ඒක නිසා මේ ශේෂ්ඨ දෙක වැඩි අවධානයක් කරන්න ඕන. පෞද්ගලික ජනල් සේවා දිහා බලනකොට තේරෙනවා එක වෛද්‍යවරේ පැයට දවසට කී දහහක් කී ලක්ෂයක් හම්බ කරනවද, මේවා බදු ආදායම් දෙකද කරනවද කියන කාරණාව. අනිත් පැත්තෙන් නීතිජ මහත්තුරුන් අය කරන මුදල් ගැන කිසිම කතිකාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔවුන් නොපේන මුදල් සම්බන්ධව කිසිම කතිකාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේවා වැඩි අවධානයක් යොමු වෙනවා. අනිත් පැත්තෙන් සුද්ධ මූල ණය සමාගම් පුද්ගලයන් සහ ආයතන මේ රටේ ආර්ථිකයේ දේහයට කරන දවැන්ත හානිය අහිංස මිනිසුන්ගේ සල්ලි හොරා කරන මාපියාවක් කලුකඩ මාපියාව බාට පත් වෙලා තියෙනවා. ඒක නිසා කරන නියෝජ සභානායකතුමනි තප්පර 30ක් දෙන්න. මේ කාරණා තුන පිළිබඳව නීතින් ශ්‍රේෂ්ඨ වෛද්‍ය ශ්‍රේෂ්ඨ සුද්ධ මූල ණය සමාගම් සම්බන්ධව අපි යම් මැදිහත් වීමක් වෙනවා නම් මා විශ්වාස කරනවා අපේ රටේ ආර්ථිකය තවත් පිම්මක් පනින්න පුළුවන්කම ලැබෙවි කියලා. ඒක නිසා අවසාන වශයෙන් අපේ රටේ බදු ක්‍රියාවලිය හරි සංකීර්ණයි. මේක සරල වෙන්න ඕන. බදු වර්ග ගණනාවක් නෙවෙයි. එක බද්දක් දෙකක් මත මේ බදු ක්‍රමයේ ක්‍රියාත්මක වෙන්න ඕන. මේක මෙතුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම ලැබුණොත් මේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්. ඒක නිසා මේක පුළුල් සංවාදයක් ලති කරන්න ඕන මාතෘකාව බවට පත් වෙන්න කියන ආරාධනා කරමින් ඔබතුමා වෙලාව ලබා දීම සම්බන්ධව සීමිත වෙලාවක් ලබා දීම සම්බන්ධව ආණ්ඩුවක්ෂයේ අපි කණ්ඩායමට ස්තුති ප්‍රතිකරණය මාන්නින බොහොම ස්තුති.
ස්තුති ගරු නලින් බණ්ඩාර ජයමහා මන්ත්‍රීතුමා විනාඩි 11ක්.
ඔබතුමාට සුබපතන ගමන්. විශේෂයෙන්ම මේ ආණ්ඩුව බලයට පත් වෙලා වසරකට ආසන්න කාලයක් දැන් ගත වෙලා තියෙනවා. මේ වසරක ආසන්න කාලයේදී ජනාධිපතිවරණ ජයග්‍රහණයක් ඒ වගේම මහමැතිවරණ ජයග්‍රහණයක් ලැබලා ඒගොල්ලෝ කියන විදිහට 3-2 බහුතරයක් ලැබලා ජයපන් බීලත් දැන් ඉවරයි. හැබැයි අපිට මතකයි අපේ ආණ්ඩු කාලේ යහපාලන යුගයේ අපි කරපු හැම දෙයක්ම වැරදි කියලා පාරට බහලා උද්ඝෝෂණය කරලා මාධ්‍ය සම්දර්ශන තියපු එදා ඊනියා වියතුන් දැන් ආණ්ඩුවේම පංගුකාරය බවට පත් වෙලා සමහරු පාර්ලිමේන්තුව නියෝජනය කරනවා සමහරු ආණ්ඩුවේ නොයෙක් තනතුරු දරමින් මේ ක්‍රියාදාමයෙන් අද කටයුතු කරමින් ඉන්නවා. ඒත් වසරක කාලයක් ගත වෙනු අද වෙනකොට මොකද තාත්ති දැන් ආණ්ඩුවට අවුරුද්දක් ගත වෙලා තියෙනවා. පැහැදිලිවම කියනවා නම් මේ අවුරුද්දකට ආසන්න කාලේ මේ ආණ්ඩුව මොනවද කරේ කියන ප්‍රශ්නේ තියෙනවා. විශේෂයෙන්ම අපි අහනවා මොනවද ආපු විදේශ ආයෝජන. අපි පැහැදිලිවම කියනවා අපේ බලයට දෙනු කාලේ අපි විදේශ ආයෝජන දෙගුණයක් කරා. අපි අදාළ ඇමතිවරු ඉන්නවා අපි අභියෝග කරනවා පුළුවන් නම් නැහැ කියලා කියන්න කියලා. විශේෂයෙන්ම අපේ ආණ්ඩුව බලයට ගන්නකොට සුදු වල හිටියා. කවුරු මොනවාකවත් හම්බන්තොට වරාව්‍යාපෘතිය අපි ප්‍රතිව්‍යවහාරගතකරණය කරා. එදා ජනාධිපතිතුමා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ මාධ්‍ය ඔස්සේ කිව්වා මේක වහාම අත්පත් කරගන්නවා කියලා කිව්වා. දැන් ඕක කියන එකක්වත් වෙලා තියෙනවද? ඒකේ මොනවද ඔප්පු වෙන්නේ? ඒ වෙනමකුත් නෙමෙයි අපි කරපු දේවල් නිවැරදි කියන කාරණේ තමයි අදේ හරහා ඔප්පු වෙලා තියෙන්නේ. ඒසහා පැහැදිලිවම අපිට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව අර පරණ වයින් බෝතලේටම අලුත් ලේබල් එකක් ගහගෙන ඉස්සරහට යන බවක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ වගේම දැන් අද ආණ්ඩුවට මොකද ඕනලා තියෙන්නේ? විශේෂයෙන්ම ඕනලා තියෙන්නේ ව්‍යවස්ථා සංශෝධනය. එදා 18 ව්‍යවස්ථා සංශෝධනය ගෙනාපු ජනාධිපතිවරයා අගමැතිවරයා විදියට මෙතන ඉන්නවා. අර කැලේ මාරු කළාට කොටියාගේ පොල්ලි මාරු වෙන්නේ නැහැ වගේ අද 20 වෙනි සංශෝධනය ගේන්නෙත් ඒ ආණ්ඩුවෙම තමයි. අපිට මතකයි 1978 ව්‍යවස්ථාව ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ගේනකොට ඒක විවේචනය කරපු ඒකට විරුද්ධව කතා කරපු ඒ විරුද්ධ බලවේගය අද ආණ්ඩුව නියෝජනය කරමින් ඒ ව්‍යවස්ථාව තවදුරටත් ශක්තිමත් කරනවා. ජේ.ආර්. ජයවර්ධන එදා කිව්වා ඒ ව්‍යවස්ථාවට කරන්න බැරි ගෑණියෙක් පිරිමියෙක් කරන එකයි පිරිමියෙක් ගෑණියෙක් කරන එකයි කියලා. හැබැයි දැන් මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් එතෙන්ටම තල් වෙලා යනවා කියන එක අපිට පේනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒසහා ආණ්ඩුව ගමන් කරමින් යන්නේ ඒකාධිපති වාදය දක්වා, පෞල් වාදය දක්වා, ගෝත්‍රවාදය දක්වා, එතනින් එහාට ප්‍රජාතන්ත්‍රවාදය දක්වා, යහපාලනය දක්වා ගමන් කරනවා අපිට පේන්නේ නැහැ. 20 වෙනි 19 වෙනි සංශෝධනයේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩු නිවැරදි කරගෙන ඉස්සරහට යනවද එහෙම නැත්නම් ඒ අඩුපාඩු පිට දාලා නැවත එක පුද්ගලයෙක් වටා බලය ඒකරාශී කරන්න කටයුතු කරනවද කියන සැකය තමයි අපිට පේන්නේ. අපි දැක්කා අපේ 20 වෙනි සංශෝධනයේ අපි අඩුපාඩු පෙන්නලා දීලා තියෙනවා. හැබැයි ඒ අඩුපාඩු වලට එහා ගිය මහා ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ ගණනාවක් ඒ තුළ තියෙනවා. දැන් ඇයි ඔබතුමාලා ආණ්ඩුවක් බලයට අරගෙන ඉස්සල්ලාම ඔබතුමාලා කිව්වේ කැබිනට් එක 16යි කරේ? අපිට මතකයි ජනාධිපතිවරණ පස්සේ කැබිනට් එකේ 16යි හිටියේ. හොඳයි. දැන් මහමැතිවරණ පස්සේ කැබිනට් එකේ 28ක්ද කොහෙද ඉන්නව? දැන් එහෙනම් ඔබතුමාලා මොනවාටද මේ කැබිනට් එකට 30 දෙනෙක් තියෙන සීමාව ඉවත් කරන්නේ? මේ මොනවාටද මේ ලෑස්ති වෙන්නේ? මේ ලෑස්ති වෙන මොනවාටවත් නෙමෙයි. මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ මේ පාර්ලිමේන්තුවේ හැපැත්තින් නැගෙන් භාගයට භාගයක් කැබිනට් වෙයි. අපිට පේනවනේ දැන් අර හතරවෙනි පේළියේ ඉන්නේ SB දිසානායක, ලන්ඩර යාපල, ඩිලාල්ලා, ජේෂ්ඨයෝ. ඉතින් ඊළඟට මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ මේ හතරවෙනි පේළිය දක්වාම ඉන්න සියලු දෙනාම කැබිනට් අමතිවරු බවට පත් වුණොත් ඒකේ පුදුමයක් නැහැ. එහෙම වෙන්න පුළුවන්. හැබැයි අපි දහන ව්‍යවස්ථා සංශෝධනයේ යම් සීමාවක් ගෙනාවා. ඇයි ඒ සීමාව ඉවත් කරන්නේ? ඊළඟට දැන් නියෝජ්‍ය අමතර රාජ්‍ය අමතර තින්න 40ක්. දැන් මේ සීමාව ඉවත් කරලා දින්න ඕනද? එහෙනම් ඊළඟට ඕගොල්ලෝ හදන 3/2 3/2 කැබිනට් අමතර රාජ්‍ය අමතර නියෝජ්‍ය අමතර වලට පත් වෙන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්ද කාට හරි? කියන්න බෑ. ඇයි මේව ඉවත් කරන්නේ? මේව ඉවත් කරන්න නෙමෙයි මුකුත් නෙමෙයි. මේ සීමා ඉවත් කරලා Tamanට ඕන ඕන විදියට ආණ්ඩුව යම් කිසි කාලයක අප්‍රසාදයට පත් වෙද්දී තනතුරු තානාන්තර දීලා ඒව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ. ඒකයි අපිට පේන්නේ. ඒ වගේම ජනාධිපතිතුමාගේ මුක්තිය මේ කරුණු කාරණා බොහොම ප්‍රජාතන්ත්‍රවාදී කරුණු කාරණා. මේ ඉවත් කරන්නේ මොකටද? ඒ වගේම අවුරුද්දකින් පාර්ලිමේන්තුව විසිරීමේ බලය. අපි කියමුකෝ ආණ්ඩුවක් දෙපැත්තේදී කරන්න බෑ කියලා. එහෙනම් අලුතෙන් ජනාධිපතිවරයෙක් පත් වෙද්දී ඉන්න පාර්ලිමේන්තුව විසිරවන්න බලයක් ඒ විදිහට මේක සංශෝධනය කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් හැමදාම අවුරුද්දකට සැස්සේ පාර්ලිමේන්තුව විසිරවන්න බලයක් දෙනවා නම් ජනාධිපතිවරයාට මොකද ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ ඉන්න 225 මේ රටේ 100%ක් ඡන්ද දාපු මිනිස්සු ඡන්ද දීලා තියෙනවා. හැබැයි ජනාධිපතිවරයාට දීලා තියෙන 152යි. එහෙනම් 225 ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවේ තියෙන අයිතිය ජනාධිපතිවරයා අත්පත් කරගන්න ඕන නම් ඒතර ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. දැන් අපි දන්නවනේ මේ දවස්වල බුල්ඩෝසරේ හරි ප්‍රසිද්ධයි. ඩෝසර් එක. දැන් මං හිතනවා ඩෝසර් කැලෑ ඩෝසර් කරන්න ඕනේ නැහැ. අතන පාර්ලිමේන්තුවේ ග්‍රවුන්ඩ් එක ළඟ ඉඳන් බුල්ඩෝසර් ටිකක් ගෙනල්ලා මේක ඩෝසර් කරලා දැම්ම නම් ඉවරයි. මොකද පාර්ලිමේන්තුවට වටිනාකමක් නැහැ. මේ 20 සංශෝධනය සම්මත වුණාට පස්සේ එක පුද්ගලයෙක් මත ප්‍රජාතන්ත්‍රවාදී සියලු දේවල් එතන ඒක රාශිය වෙනවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අධිකරණයක් නැහැ. මේ කුළුණු තුන ඕනේ නැහැ. තනි කුළුණ ජනාධිපති විධායක ජනාධිපති කුළුණ මත වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉන්නවා. තව අවුරුදු 10කින් 20කින් මොකෙක් ජනාධිපති වෙයිද කියලා අපි දන්නේ නැහැ. අපිට කියන්න බෑ ඊළඟට ජනාධිපති වෙනවා පිස්සෙක්ද කියලා. ඒව කියන්න බෑ තව අවුරුදු 10කින් 15කින්. තට්ටුවක් හරි දාන්න බලනවා මේ ජනාධිපති මන්දිරේ පැත්තට. අපි කියන්නේ ප්‍රශ්නේ තියෙන එක නෙමෙයි. පත් වෙන පුද්ගලයා මත මේ විහාර ඒකාධිපති පාලනයක් බලයක් තනි බලයක් අතට එනකොට ඒක කොයි පැත්තට පාවිච්චි වෙයිද කියන්න බෑ. ඒක කොයි පැත්තට පාවිච්චි වෙයිද කියන්න බෑ. ඒ අවධානම රටන තියෙනවා. ඉතින් එහෙනම් ඇයි එහෙම කරන්නේ? දැන් අපි දන්නවා ප්‍රසම්පාදන කොමිෂන් සභාව. ඒක විගණන කොමිෂන් සභාව. අවලංගු කරනවා. මේ මොනාටද මේ වැට කඩන විරුද්ධ කරන්නේ? අපි දන්නවා අඩුපාඩු තියෙනවා. සමහර වැඩවලදී විගණනේ කරදරයක්. බාධාවක්. සමහර ව්‍යාපෘතිවල. හැබැයි මේ බාධාවට අවශ්‍ය වැඩපිළිවෙල නිර්මාණය කරන නැතුව විගණනේ අයින් කරනවා නම් ප්‍රසම්පාදනය අයින් කරනවා නම් ඒ කොමිෂන් සභාවයි අයින් කරනවා නම් ඒ මොනටද? හොරකමඩ මේ උඩගෙඩි දෙනවා. හොරුන්ට උඩගෙඩි දෙනවා. දැන් අපි කෝපා කමිටුව තිබුණා. කෝප් කමිටුව තිබුණා. දැන් අපිට තිබුණ නැද්ද අපේ ආණ්ඩුව කාලේ යහපාලනේ කාලේ අපේ කෙනෙක් පත් කරගන්න? බහුතරයක් මේ කමිටුවල තිබුණේ අපේ බලය. අපි පත් කරේ කවුද? අපි අවස්ථාව දුන්න විපක්ෂයට. සුනිල් හඳුනන මන්ත්‍රීතුමා පත් වුණා. ඔව් හොරකම් ගැන හොයාගත්තා. හොඳයි. හැබැයි අපේ චේතනාවක් තිබුණේ නැන්නේ මේ පැත්ත. චේතනාවක් තිබුණා. චේතනාවක් තිබුණා නම් අපි හොරකම් කරන්න කියලා අපි විපක්ෂයට මේ තනතුර දෙන්නේ නැහැ. හැබැයි දැන් මොකද වෙන්නේ යන්නේ? මේගොල්ලෝ ආරම්භයේදීම මේ හොරකම් කිරීමේ චේතනාව මත කෝපා කමිටුවල සභාපතිකම මේගොල්ලෝ ගන්න හදනවා. පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න ඔබතුමාලා නැහැ කියන්නේ ඔබතුමාලා ගන්න නැහැ කියලා. මේ ගරු සභාවට කියන්නේ අපි කෝපාවල කමිටුව විපක්ෂයට දෙනවා කියලා.
විපක්ෂ ආණ්ඩුව
විපක්ෂ ආණ්ඩුවද කියන එක දැන් හිතන්න බලා ගන්න පුළුවන්. දැන් පේනවා අපිට විපක්ෂ ආණ්ඩුව කියලා. ඒ නිසා පැහැදිලිවම අපිට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව හොරකමට අවශ්‍ය භූමිය හදා ගන්නවා. දැන් ග්‍රවුන්ඩ් එක හදනවා. පිච් එක තලනවා. මැච් එක ගහන්න ලෑස්ති වෙනවා. ඒකට තමයි විමුගෙනම කොමිෂන් අයින් කරලා ප්‍රසම්පාදන කොමිෂන් අයින් කරලා කෝපා කමිටුවල සභාපතිකම් ආණ්ඩුව පැත්තට අරගෙන 2015 කලින් කරපු ඒ සෙල්ලම තමයි මේ ක්‍රියාත්මක කරන්න යන්නේ. මැච් එක තමයි ගහන්නේ.
ඒ යටතේ දැන් උදේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා කතා කරද්දී අපේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ප්‍රශ්නයක් රීති ප්‍රශ්නයක් මතු කරා විෂයට අදාළව කරුණු කතා කරන්න කියලා. මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවේ ඉදිරියේ ඇති විෂය කරුණට අදාළ ලෙස කතා කළ යුත්තේය. අද දැන් මේ විෂය කරුණ වෙනස්. රේගුව ආඥා පනතේ යටතේ තියෙන දේවල් තියෙනවා. ඈ එතකොට තමුන්නාංශයේ මේ විෂය කරුණට අදාළ කතා කරන්න. දැන් මෙතුමා උදේ ඒ ප්‍රශ්නේ ආණ්ඩු පක්ෂයට මතු කළා. එතකොට හැබැයි මේ මන්ත්‍රීතුමා ඒ ආදර්ශය දෙන්න ඕනේ. එතුමා එක කරන්නේ නැහැ. එතුමා විෂය කරුණු වලට පරිබාහිරව කතා කරන්නේ.
හරි ගරු මන්ත්‍රීතුමා විෂයට අදාළව කතා කරන්න.
ගරු මූලාසෝරු අපේ නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයට අදාළව ආර්ථිකය ගැන තමයි මේ කතා කරන්නේ. කෝප් කෝපා කමිටුවේ ඔබතුමා දන්නවද මොකද්ද කියලා? කෝප් කෝපා කමිටුවේ මොනවද කරන්නේ කියලා? ආර්ථිකේ ආර්ථිකය අදාළද ඔබතුමාලට? කෝප් කෝපා කමිටුව අදාළ නැති වෙන්න පුළුවන්. මේ රටේ අපි දන්නවා විගණනය ප්‍රසම්පාදනය ඉතාම වැදගත්. ආණ්ඩුවක අද ජනාධිපතිවරයාගේ වැසීසිය විගණනය කරන්න බෑ විශේෂ සංශෝධනයටදී. අගමැතිවරයාගේ වැසීසිය විගණනය කරන්න බෑ. ඇයි විගණනය කරන්න බැරි? ඇයි එහෙම කරන්න ඉඩ දෙන්නේ නැත්තේ?
ඔබතුමාට තවත් විනාඩි දෙකයි.
කොහොමසුදි? ඒ නිසා පැහැදිලිවම මේවා විගණනය කරන්න දෙන්නේ නැත්තේ මේ හරහා මහා විශාල මුදල් අවභාවිතයන් නාස්තිය දූෂණය සිදු කරන්න තමයි මේ යන්නේ. ඒ නිසා තමයි මේ විගණනය ප්‍රසම්පාදනය නතර කරන්න
හදන්නේ.
කෝපා කමිටුවල සභාපති තනතුරු දෙන එක නතර කරන්න හදන්නේ මේ හොරකම් කරන්න. ඒ නිසා මේ හොරකමට තමයි මේ පිච් එක හදන්නේ. ඒසා පැහැදිලිවම රටේ ජනතාවට උගතුන්ට බුද්ධිමත් විතුන්ට කියනවා. අපි දන්නවා මේ සභාවෙත් විපක්ෂය නියෝජනය කරන හොඳ උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්නවා. හොරකමට විරුද්ධව කතා කරපු අය ඉන්නවා. නොයෙක් කෘතිකයෝ ඉන්නවා. දැන් මන් දැක්කා අපේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට පොඩි පොඩි කෝචක් දානවා. එතකොට මම අහනවා ඔබතුමාලගේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන ඒ 17-18 ඔබතුමාලා හැලුවට ලක් කරනකට එකකද? එකකද? ඔබතුමාලගේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන අය මහින්දානන්ද අලුත්ගමේ මහත්තයා කෝචක් දාන එකට එකකද? ඒ කෝචක් දාන ජාතික ලැයිස්තුවට හොඳ උගත් බුද්ධිමත් පිරිසක් ඔබතුමාලගේ පැත්තෙන් ඇවිල්ලා ඉන්නවා. අලිසබ්රි මහත්තයා ඉන්නවා. තව බොහොම දනුවත්කම් තියන අය ඉන්නවා. ඒ අයට තමයි මහින්දානන්ද අලුත්ගමේ මහත්තයා කෝචක් එක දාන්නේ. හැබැයි එතුමා ඒ දැම්මේ එතුමාගේ අදෝනාව. මහින්දානන්ද අලුත්ගමේ මහත්තයාගේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ තියෙන ආයතන හතරයි තියෙන්නේ. හිස් වෙච්ච පෙට්ටියක් දීලා තියෙන්නේ. ඒ අඳෝනාව තමයි මහින්දානන්ද අලුත්ගමේ මහත්තයා පාවිච්චි කරලා තියෙන්නේ බොරුවට කෑ ගන්න මේ පාර්ලිමේන්තුවේ. ආයතන නැහැ. ගැසට් එක බලපුවම ආයතන හතරයි. ඒ ආයතනත් මුකුත් වැඩක් කරන්න පුළුවන් තරම් නෙමෙයි. කොටින්ම කියනවා නම් ගෝජන සේවා මධ්‍යස්ථාන ටිකවත් කෘෂිකර්ම අමතිලා නැහැ. ඒ නිසා පැහැදිලිවම මේ පාර්ලිමේන්තුවේ අද බොහොම පැහැදිලි ඒකාධිපතිවාදය පෞල්වාදය මේකට තමයි ගෝත්‍රවාදයට තමයි එකතු වෙන්නේ. ඔය ගෝත්‍රවාදයට කැමතිව තමයි කෑ ගහන්නේ. ඔය ගාත්‍රවාදයට කැමතිය කරන අය තමයි කෑ ගන්න හිටගන්නේ. මොකද මට නන් ටික හොයන්න බෑ. තාම අලුත් නන් ටිකක් තියෙන්නේ. ඔය තමයි කෑ ගන්නේ. ඔය තමයි කෑ ගන්නේ. රාජපක්ෂලගේ
ගරු විමල් වීරවංශ අමාත්‍යතුමා විනාඩි 11ක් ඔබතුමාට.
ගරු නියෝජක කතානායකතුමනි, අද විවාදයට කරුණු ලබන මෙම කරුණ පිළිබඳව යම් අදහස් කීපයක් මේ ගරු සභාවාමුවේ ඉදිරිපත් කරන්න ලැබීම මම ඉතාම වැදගත් කොට සලකනවා. මේ සභාවේ විරුද්ධ පක්ෂයේ ඉන්න සමහර මන්ත්‍රීවරු උන්නහැල වැටිච්ච වලෙන් ගොඩේ ඉන්න වලිකන්නේ නැතුව තමන් මේ වගේ දේශපාලන ප්‍රපාතයකට ඇදවෙන්නේ කොහොමද කියලා හිතලා ඒකට අනුව ක්‍රියාමාර්ග තෝරන්නේ නැතුව 2015ට පෙර මේ සභාවේ කියපු කතා ටිකම නැවත කියන්න පටන් අරන් තියෙනවා. එදා කිව්වා රාජපක්ෂ රෙජිමේ කියලා. එදා කිව්වා පෞල් පාලනය කියලා. එදා කිව්වා දූෂිත රාජපක්ෂ පාලන කල්ලිය කියලා. අද මේගොල්ලෝ ඒ වචන ටිකම ආයි පුනරූපණය කරනවා. දැන් ඒ තමුනාන්සල ඒ අවලාද ගහලා ඒවා මහජනයා තාවකාලිකව පිළි අරන් ඊට වඩා සුදුසු හොඳ පාලනයක් ඇති කරන්න පුළුවන් වෙයි කියලා හිතලා මෛත්‍රී යුගයක් රනිල් වික්‍රමසිංහ යුගයක් කොළපාට යුගයක් ඒ මගින් රටට යහපතක් ආර්ථික දියුණුවක් වෙයි කියලා හිතලා ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ මහත්තුරු උතුරු හා නැගෙනහිරට ෆෙඩරල් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතලා මේ ඔක්කොම එක එකව හිතලා බලපෙරළියක් කරගත්ත 2015 අවුරුදු 4 මාරක් මේ රට කෑවා. ඊට මේ රටේ මහජනයාගේ ඇස්පනා පිට පටන් ගත්තේ මහ බැංකුව මහදවල් හොරා කාලා. මහ බැංකුව විතරක් නෙවෙයි, මෙතන කතා කරනවා පවුල් පාලනයක් ගැන. එතන තිබුණේ අමුතු පාලනයක්. ඒක මං කියන්නේ ඒ පාලනයට උචිත වචනය. ඒ නිසා මේ රටේ ආර්ථිකයේ 1.7% පල්ලම් බස්සලා මංකොල්ල කෑම අතින් මේ රටේ ප්‍රබලතම මංකොල්ලේ මහ බැංකු මංකොල්ලය කරලා පටන් අරගෙන රටේ සාමාන්‍ය ජන ජීවිතය නන්නත්තර කරපු නොතිබිච්ච සහරාන්නගේ ත්‍රස්තවාදයකට පණ දීපු බුද්ධියංශ වාර්තා එක පිට එකවත් වගේ වගක් නැතුව ඔහෙ හිටපු මේ රටේ කතෝලික දරුවන් මේ රටේ මිනිස්සු 3400ක් මරා දානකම් බලන් හිටපු මේ නිකම් පුස්සංගේ ආණ්ඩුවක් කරලා ඒ පුස්සංගේ ආණ්ඩුවේ හිටපු අද හැවිල්ලා කතා කරනවා ආය අර පරණ වචන ටික පෞල් පාලනය ඔය කුණු හබ්බ වචන ටික අහලා රැවටිලා ආයමත් අම්ම මුත්තා කිව්වත් ඔය කුණු හබ්බ වචන ටිකට රැවටෙන්නේ නැහැ කියන අදිෂ්ඨානය ඇතුව තමයි මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරේ ඒ වගේම තුනෙන් දෙකක බලයක් තියෙන පාර්ලිමේන්තු බලයක් හදලා දුන්නේ මේ දේශපාලන නන්නත්තර වෙලා 35ට 50 ගානකට හතර ගාතෙන් ඇදගෙන වැටිලා හයක් තිබ්බ කට්ටිය අර රතු කමිස ධාරි අලිපැටව් හස්ති රාජෝ ඒගොල්ලෝ හය තුනට බසගෙන තිබ්බ ඡන්ද ප්‍රමාණය 100ට 20කට 30කට වඩා නැත්තටම නැති කරගෙන අර එක්සත් ජාතික පක්ෂය කියලා පාරම්පරිකව මේ රටේ තිබිච්ච පක්ෂේ බින්දුවට වට්ටගෙන අද ජාතික ලැයිස්තුව පුරව ගන්න බැරුව වලිකනව තතනනවා එහෙම මේ අම මුත්ත කාලේවත් නොවිච්ච විදියට දේශපාලන වශයෙන් හතර ගාතෙන් වැටිච්ච මේ වුන්දලා අපිට කියනවා රට පාලනය කරන හැටි ඔබතුමාලා රට ලස්සනට පාලනය කළා මරාගෙන මරණකම් පාලනය කළා මේ රටේ ආර්ථිකය බිඳුවට වත්තනකම් පාලනය කළා දේශීය කර්මාන්ත වැහෙනකම් පාලනය කළා දේශීය ව්‍යවසායකයන් බැංකු ණය ගෙවා ගන්න බැරි ඉරණමට ඇදවැටෙනකම් පාලනය කළා පරදේශක්කාරයන්ගේ න්‍යාය පත්‍රයට පාලනය කළා එහෙම පාලනය කිරීමේ ප්‍රතිඵලයක් තමයි දිත්ත ධම්ම වේදනීය කර්මයට අහු වුණා වගේ අවුරුදු 4මාරෙන් කුජීත වෙන්න උනේ රට හරියට පාලනය කරා නම් විධායක බලයයි විවස්ථාදායක බලයයි මේ ඔක්කොම තියාගෙන අවුරුදු 4මාරෙන් මේ රටේ ජනතාව එලිපත්තට දානවද පාලන තන්ත්‍රයෙන් පල්ලම් බස්සනවද මේ රටේ හරියට මේ රට පාලනය කරා නම් ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට අද බාරගෙන මේ රට නිවැරදිව පාලනය කරනවා මේ උන්දලා ඉන්නකොට කොරෝනා ආව නම් ඉන්දියාවට හපම් මේ රට ඉන්දියාවට හපම් ජනාධිපති කොරෝනා එකක් කියයි අගමැති තව කොරෝනාවක් කියයි කොවිඩ් අර සහරාන්ලා මරාගෙන මැරුණට පස්සේ ඉතින් දැන් වෙච්ච දෙයට මක් කරන්නද වෙලා ඉවරයි කියලා හිනාවිවි කිව්වේ ඒ වගේ ඉන්දියාවත් පරේවා කොරෝනා මේක පැතිරෙනකොට ඉන්දියාවේ මෙහෙමයි ඇමරිකාවේත් මෙහෙමයි එහෙම ඊට වඩා අපි හොඳයි කියලා සිතසනසගෙන ඉඳී කොරෝනා පැටව ගහනකම් බලාගෙන අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ වීඩියෝ පටයක් හදලා ලෝකෙ පුරා ප්‍රචාරය කරනවා ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය ගැන ඒකෙත් බැලුවා ජාතිවාදී දේශපාලනය ගේන්න මලසිරුරව ආදාහනය කරනවද භූමි දානයද කරනවද කියලා අහගෙන මැරුණට පස්සේ ආදාහනයද භූමි දානයද නෙවෙයි වැදගත් මැරෙන එක නතර කරගන්න එකයි වැදගත් ලෝකෙ අඩුම මරණ අනුපාතය කොරෝනා වලින් ඒ තමයි රාජ්‍ය පාලනයක් රටක් පාලනය කරනකොට මෙහෙවන විදිය පාලනයක් කියලා කරා බුදු අම්මේ මේ ගානට බේරිච්ච එක ලොකු දෙයක් කරුණ නියෝජ්‍ය කතානායකතුමනි අර කොමිසන් සභාවට එන ආරක්ෂක අංශවල නිලධාරීන් බුද්ධ්‍යාංශ නිලධාරීන් පොලිසිය නිලධාරීන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කියන කතා ඇහුවම මේ ගානට මේ රට බේරිලා තිබිච්ච එකත් ලොකු දෙයක් ඒ නිසා අපි මේ විරුද්ධ පක්ෂයේ ඉන්න අපේ මිත්‍රයන්ට අපි කියනවා කරුණා කරලා අනිත් මිනිහාගේ ඇහි රොඩ බහුවෝ ඉන්නේ නැතුව තමන්ගේ ඇහි තියෙන පොල් පරාලේ ගැන මුලින් හොයලා බලන්න කියලා. එහෙම නැතුව අර පරණ වචන ටික ආයි දමලා ගැහුවයි කියලා මේ රටේ පොදු ජනතාව තමුන්වහන්සේලාගේ වචන සෙට් එකට ආයි ගොදුරු වෙන්නේ නැහැ. ඔය වචන සෙට් එකට ගොදුරු වීමේ ආනිසංශය මේ රටේ මහ ජනතාව හොඳින් භුක්ති විඳා. ඒ නිසා නැවත ඒ ඉරණමට මේ රට ඇදගෙන වටන්න තමුන්වහන්සේලා කොච්චර වලි කෑවත් එච්චර ලේසි වෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ මුලින්ම අවධාරණය කරන්න ඕන. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම දැක්කා මේ ගරු සභාවේ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු කළු පාට සාටකයක් දාගෙන ඇවිල්ලා හිටියා ඊයේ පෙරේදා. කොහොම හරි සාටකයක් දාගන්න තමුන්වහන්සේලාට සිද්ධ වුණා. පාට කළු වුණාට. දාගෙන ඇවිල්ලා මේ මහත්තුරු කියනවා කවුද අපේ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා පාර්ලිමේන්තුවට ආපු එක වැරදි කියලා. එතුමව මරණ දඬුවම නියම කළේ උසාවියෙන්. එතුමව පාර්ලිමේන්තුවට යන්න පුළුවන් කියලා තීන්දුව කළේ උසාවිය. මේ ආණ්ඩුව ඇවිල්ලා කිසිම විනිශ්චකාරයෙක් කොහෙටවත් මාරු කරලා නැහැ. විසින් ගෙන එන ලද විනිශ්චකාරතුමාලා තමයි ඔය වෙනකොටත් හිටියේ. එතකොට ඒ විනිශ්චය එක විනිශ්චකාරයක් දෙනවා මරණ දඬුවම තව උසාවියක තව විනිශ්චකාරතුමෙක් දෙනවා උසා පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කියලා මොකද තර්කේ ඇපයිල්ලුවට පස්සේ ඔහු රිමාන්ඩ් සිරකරුවෙක් බවට පත් වෙනවා ඉහළ උසාවියෙන් ඇපයිල්ලනවා අපායදුන් පත්‍ර ඉදිරිපත් කරනවා එතකොට ඔහු ඒ දඬුවම අත්හිටවනවා එතෙන් සිට ඔහු රිමාන්ඩ් සිරකරුවෙක් බවට පත් වෙනවා අච්චු විඳින කෙනෙක් නෙවෙයි ඒ රිමාන්ඩ් සිරකරුවෙක් හැටියට ඉන්න කෙනෙකුට මේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කියලා උසාවිය කියනවා හැබැයි නීතිපතිවරයා කියනවා නෑ එහෙම බෑ කියලා නීතිපතිවරයාගේ තරකත් අනිත් අයගේ තරකත් ඔක්කොම අහලා විනිශ්චකාරයා කියනවා නෑ පාර්ලිමේන්තුව සහභාගී වෙන්න පුළුවන් කියලා එතකොට එතකොට දැන් ඕගොල්ලෝ හදපු ස්වාධීන උසාවිය ඔය දුරගත නැමතුම් ගන්න ස්වාධීන උසාවිය කොමල පාන මුකුළු පාන දුරගත නැමතුම් ගන්න ස්වාධීන උසාවිය විනිශ්චකාරවරුන්ට උසස් වීම දෙන විදිය සැලසුම් කරපු දුරගත නැමතුම් එළියට ආපු ස්වාධීන උසාවිය ඉතින් ඒ ස්වාධීන උසාවිය තමුන්නාන්සල හදපු ස්වාධීන උසාවියෙන් තමයි ඒ ස්වාධීන තීරණ දෙන්නේ ඒ තීරණ දුන්නා මෙතන මෙතන කළුපටියක් බඳගෙන මේකේ දෙගා නැතුව වැඩක් තියනවද එහෙනම් ගිල උසාවිය ඉස්සරහට යන්න ගිල උසාවිය ඉස්සරහට දෙගා නටන්න ජනාධිපතිතුමාවත් ආණ්ඩුවත් නෙමෙයි ඒ තීරණය ගත්තේ ඒ තීරණය ගත්තේ මේ රටේ ඕනම රටවැසියෙකුට නීතියෙන්ම අයිතිය දීලා තියෙනවා තමන් වැරදි කියලා හිතන තීන්දුවකට ගොදුරු වුණොත් ඒක නැවත ඇපීල් කරන්න ඒ නිසාම නීතියෙම තියෙනවා ඒක නැවත ඇපීල් කරාම ඒ අවස්ථාවේ සිට තීන්දුව එන අවස්ථාව දක්වා ඔහු රිමාන්ඩ් සිරකරුවෙක් බවට පත් වෙනවා අච්චුකාරයෙක් නෙමෙයි ඒ නිසා නීතියෙන් ලැබිලා තියෙන අයිතිය තමයි ප්‍රේමලාල් මන්ත්‍රීතුමා යොදාගෙන තියෙන්නේ ඒ අනුව තමයි උසාවිය තීන්දුව කරන්නේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කියලා මේක නොතේරෙන මේ දේශපාලන ලදරුව ටික මේ දේශපාලන ලදරුවන්ට කියන්න දෙයක් නෑ අද කරන්න දෙයක් නෑ කොරෝනා වැඩෙන් කණි කියලා බලන් හිටියා ඒක වෙන්නේත් නෑ අතර නැවක් ගිනි ගන්නවා ඒක නිවා ගන්න බැරුව ඒ තෙල් ඔක්කොම ටික මෙහෙ සාගරපත් එක යවිලා සංචාරක ව්‍යාපාර ආරෝමේව නැත්තටම නැති වෙයි කියලා හිතුවා ඒක වුණෙත් නෑ බලාගෙන ඉන්නවා කරුම මනසින් විෂම මනසින් බලාගෙන ඉන්නවා මොනවා හරි අවුලක් වෙනකම් වෙන්නේ නෑ ඕන් අහුණා වේලි වේලි ඉන්න අයියලා ටිකට රංජිත් ප්‍රේමලාල් මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු ගමනේ කියන එක. ඉතින් ඊට පස්සේ අහනවා මං අහගෙන ආර රතු කමිස ධාරී අලිපටි අහනවා මරණ මිනිමරුවෙකුට මොකද නීති සම්පාදනයට එන්න පුළුවන්ද? දැන් ඒ කොයි කොහෙද මිනිමරුවෙක් කියලා අවසර වශයෙන් තීන්දුව ලදීන්නේ? ඇපීල් කරාට පස්සේ එන තීන්දුවෙන් තමයි ඒක සනාථ වෙන්නේ. එතකො ඔහු සැකකරුවෙක් ඒ සැකකරුවෙකුට එන්න පුළුවන් චෝදනා තියෙන්න පුළුවන් මිනිමරුවයි කියලා. ඒ නිසා තමුන්නාන්සලා අද මේ රංජිත් ප්‍රේමලාල් මන්ත්‍රීතුමාට විරුද්ධව අනේ මේ අර පෙට්ටිය ගැන මං කියන්නේ වාට ලැජ්ජ බය නැතුණාට මට ලැජ්ජ බය තියෙනවා. නැත්තම් මට කියන්න තිබ්බා. එක එක ඔය මොන ටොයිස්ද බලන සාප්පුවක් ඇතුළට ගිහලා ගෙනාපු පෙට්ටිය ගැන මට කියන්න තිබ්බා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ නිසා තමුන්වහන්සේ අපි තේරුම් ගන්න ඕන මේ පාර්ලිමේන්තුවේ රටේ අධිකරණයෙන් දෙන තීන්දුවක් අනුව ඒ සිද්ධ වෙනකොට ඒක පටවන්න හදනවා අපේ කරට. ඒ නිසා තමුන්වහන්සේලා දේශපාලන වශයෙන් වේලි වේලි ඉන්න වෙලාවේ මොකක් හරි හතුරු අරමුණකින් පාවිච්චි කරන්න පුළුවන් කියලා යමක් දැක්කොත් ඉතාම ද්වේෂ සහගතව ඒක පාවිච්චි කරනවා. දැන් රතු කමිස ධාරිය අහනවා මිනිමරුවෙකුට පුළුවන්ද නීති සම්පාදනයට දායක වෙන්න? රතු කමිස ධාරියා ඕක අහනකොට තමයි හොඳම. දැන් නිහාල් ගලප්පත්ති 1994 මේ පාර්ලිමේන්තුව නියෝජනය කරා. ඔහුටත් තිබුණා මේ විදිය චෝදනා. ඔහුත් අතරංගුවේ හිටියා. ඔහුටත් තිබුණා චෝදනා. ඔහුටත් තිබුණා. ඊළඟට නම් කියනවා මම දන්නේ නැහැ ඒක බණ්ඩාර වෙලපැත්තේ. ඌව තැන්නේ. රතු කමිස ධාරි මොකද කියන්නේ? ඒගොල්ල මොනවද කළේ? ඒගොල්ල බොහොම සුදනද?
ඔබතුමාට තවත් විනාඩි දෙකක්
තියෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට මේ රටේ නායකත්වය දුන්නේ අද තමුන්වහන්සේලා කරා වගේ අසමත් අසාර්ථක පාලනයක් කරගෙන යන නෙවෙයි, මේ රට අහුලෙන් අහුලට ඇදවට්ටන නෙවෙයි, එන ඕනම රාජ්‍ය පාලන අභියෝගයක් සාර්ථකව ජය අරගෙන මේ රටේ සමාජ ආර්ථික දියුණුව රාජ්‍යයක් හැටියට මේ රට බලගන්නවා. මේ රට රාජ්‍යයක් හැටියට බලගන්වන එකට බය උදවිය මේරට රාජ්‍යයක් හැටියට බලගන්නන එකට ඉරිසියා කරන උදවිය. විදේශ තානාපති කාර්යාලවල න්‍යායපත්‍රයට අනුව නැටවෙන උදවිය. ඒ උදවිය තමයි මේ මරලතෝනි දෙන්නේ. ඒවලොන්ට පේනවා. තමන් විසින් පරිහානිය කරා රැගෙන ගිය රට. තමන් විසින් විනාශය කරා රැගෙන ගිය රට නැවත අලුදුලි ගසා දමමින් නැගිටින යුගයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒකනේ අර ජෝන් මහත්තයා කිව්වේ ජෝන් කවුද ජෝන් අමරතුංගනේ කිව්වේ අවුරුදු 10කට මේක හොල්ලන්න බෑ කියලා මම දැක්ක එතුමා කියලා දිනව පත්‍රයට. මොලේ තියෙන ඇයුන්ට එහෙම තේරෙනවා. දැන් මේවා පේනකොට මේ උදවියගේ දේශපාලන වශයෙන් දේශපාල මොකද? මොකද? ඕ ඔයාට පුළුවන් නම් මට පුළුවන්. ඔයාට පුළුවන් නම් මට පුළුවන්. ඔයාට පුළුවන් නම් මට පුළුවන් හැබැයි ඔයාගේ නායකයට මං හිතන්නේ බෑ. ඒක පොඩ්ඩක් යාගෙන් අහලා බලන්න. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි හිටපු නායකයට බෑ දැන් ඔය ඉන්න නායකයටත් බෑ. අඩු ගානේ ඒ පුළුවන් කෙනෙක් හොයාගන්න බෑ නායකය කරගන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ නිසා අපි තාම ඕනගමින් අවධාරණය කරනවා. මේ ගෝඨාභය දශකය මේ රට ගොඩනගන දශකයේ විතරක් නෙවෙයි පරිහානියට වැටිච්ච ආර්ථිකය නැමත නගා හිටවන දශකයේ විතරක් නෙවෙයි සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනයා ඒකාත්මිකව සමගි සම්පන්න කරන දශකයේ විතරක් නෙවෙයි මේ රටේ අභිවෘද්ධිය රාජ්‍ය බලගන්නවන දශකයක්. ඒ සඳහා වන ඕනම තීරණයක් ඕනම පියවරක් ගන්න මේ ගරු සභාවේ අපි සියලු දෙනාම සහයෝගය දෙනවා. ඒ පිළිබඳව විවාදයක් නැහැ කියමින් රට ඒ ජයග්‍රාහී දශකයේ දෙසට ගෙන යන ගමනට වචනකින් හරි දායක වෙනවා ඇරෙන්න ඔය කුඩු ගේඩු කතා කී කී කාලේ කණ එක නතර කරන්න කියලා මම තමුන්වංශලගේ තව ඕනෑකමින් ඉල්ලා හිටමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි.